සාමාන්‍ය සමයේ 16 වන ඉරුදිනට නියමිත සවිශේෂ පාඩයට සම්බන්ධ වෙනි. මතතුමාගේ සවිශේෂයේ 13 වන පරිච්ඡේදයේ 24 වන වගන්තියේ සිට 30 වන වගන්තිය දක්වා. ජේසුස් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක. ස්වර්ග රාජ්‍ය හොඳ බීජ බකුල මිනිසෙකුට සමානයි. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ආවොත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේය. තිරිඟු පැල නැගී කරල් හටගත් කල කිරිඳිත් මතුවිය. එවිට ගෘහමූලිකයාගේ දාසයෝ ආවොත් ස්වාමිනී ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුලා නොවේද? එසේනම් කිරිඳි කොහෙන්දැයි ඔහුගෙන් ඇසුහ. මෙය සතුරෙකුගේ වැඩක් යැයි ඔහු කීහ. එවිට දාසයෝ කතා කොට එසේනම් අප ගොස් ඒවා උදුරා දමන්න දැයි ඔහුගෙන් ඇසුහ. එයට ඔහු උත්තර දෙමින් එසේ නොකරන්න ඔබ කිරිඳි උදුරද්දී ඒ සමග තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන්. ගොයන් කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්නට හරින්න. එන් පසු ගොයන් කපන කාලයේදී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නේයි කපන්නන්ට කියමි කීවේ. සුවිශේෂ වාක්‍ය එසේය. මාප්‍රිය ආදර සහෝදර සහෝදරියනි, සාමාන්‍ය සමයේ 16 වන ඉරුදින වන අද දවසේ අපර ප්‍රකාශ කරන්නේ ස්වාමින් වහන්සේ ඉතා යථාර්ථවාදී පණිවිඩයක්. අද අප අසන්නට යෙදුනේ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවයි. The parable of the wheat and weed. තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව. මේ උපමාවෙන් අපට පෙන්වුම් කරනවා කොහොමද ස්වාමියා තිරිඟු වවා කරලා තියෙන භූමියක සතුරු ඇවිල්ලා වල් පැලෑටියක් වන කිරිඳි වපුරලා යන්නේ. දාසෝ ඇවිල්ලා අහනවා ස්වාමියාගෙන්, ස්වාමිනිය වහන්සේ වැපුරුවේ තිරිඟු නේද? දැන් කෙතේ තිරිඟු වලට අමතරව කිරිඳි නැමැති වල් පැලෙත් කවුරු හරි ඇවිල්ලා සතුරෙක් වගා කරලා ගිහිල්ලා තියෙනවා. අපි ඒ නිසා ඒ වල් පැලෑටි වන කිරිඳි ගලවා ඉවත් කරන්නද? ස්වාමියා කියනවා එහෙම කරන්න එපා. එහෙම කළොත් වල් පැල ගලවනකොට, ඒ කියන්නේ කිරිඳි ගලවනකොට හොඳ පැල, ඒ කියන්නේ තිරිඟු පැලක් ගැලවෙන්නට පුළුවන්. ඒ නිසා ඔහොම තියන්න. දෙකම ලැබුණාවේ අන්තිම දවසේ අස්වන්න නැලන දවසට අපි තිරිඟු ටික කපලා අරගෙන ගබඩා කරමු. ඊට පස්සේ ඉතුරු වෙන වල් පැල හෙවත් කිරිඳි ගලවලා පුච්චලා දාමු කියන. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ උපමාවෙන් ස්වාමීන් වහන්සේ ඉතා වැදගත් දෙයක් අදහසක් අපට පෙන්වුම් කරනවා. ඒ තමයි මේ ලෝකයේ හොඳයි නරකයි දෙකම එකට පවතිනවා. ආලෝකයයි අන්ධකාරයයි පවතිනවා. පාපයයි වරප්‍රසාදයයි පවතිනවා. හොඳ මිනිස්සු වගේම, ඒ කියන්නේ නරක හෙවත් අයහපත් හෙවත් පාපිෂ්ඨ මිනිසුත් ඉන්නවා. ඇයි දෙවියන් වහන්සේ පාපිෂ්ඨ මනුස්සයාවත් විනාශ නොකර තියලා තියෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ අයහපත් මිනිසුන්ට ජීවත් වෙන්නට අවස්ථාව සලසා දෙන්නේ? සමහරුන් ප්‍රශ්න කරනවා, ඇයි මෙච්චර යහපත් දෙවි කෙනෙක් සිටිද්දී අයහපත තාම පවතින්නේ මේ ලෝකෙ කියලා? ඒ සාධාරණ දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්දී අයහපත් මිනිස්සුත් තක්කඩි කමෙන්, පාපයෙන්, මිනි මැරීම් වලින් ක්‍රියා කරමින් ජීවත් වෙන්නේ? ලොකු ප්‍රශ්නයක්. ප්‍රියදර සහෝදර සහෝදරියනි, උත්තරය බොහොම පැහැදිලි. හොඳ මිනිස්සුන් යහපත් මිනිස්සුන් අතර අයහපත් මිනිස්සුත් ජීවත් වෙනවා. ඒ කියන්නේ අයහපත පවතිනවා. යහපත් දෙවි කෙනෙක් ඉන්දිත් අයහපත ලෝකය තුල පවතිනවා. ඇයි ඒ? ඒ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ අන්තිම මොහොත දක්වා පෞකාරයට අවස්ථාව ලබා දෙනවා මනස්ථාපනය වෙන්න. God gives an invitation, a chance to repent to the last moment. The sinner is given a chance to come back to God to the last moment. Antimam අවස්ථාව දක්වා ඔහුට හැකියාව තියෙනවා හිත වෙනස් කරගන්න. ඒ කියන්නේ මනස්ථාපනය වෙන්න. දෙවියන් වහන්සේ වෙතට නැවත හැරිලා එන්න. ඒක තමයි අරමුණ. ඇයි මේ යහපත තවමත් මේ ලෝකේ පවතින්නේ කියන එකට. අයහපත පවතිනවා කියන්නේ අයහපත් මිනිසුන් ජීවත් වෙනවා කියන එකයි. වැරදි මාර්ගයට යන දුෂ්ට මිනිසුන් ජීවත් වෙනවා කියන එකයි. ඇයි දෙවියන් වහන්සේ උන්ට ඉඳ හිරරින්නේ? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා පෞකාරයාගේ සිත් හැදීම. ਉਹ වෙනස් වෙයි. උන්වහන්සේ නැවත නැවත අවස්ථා දෙනවා. God gives many chances, many opportunities for us to come back to Him. දෙවියන් වහන්සේ උරණ වෙලා උදාසින් එක මොහොතේ අපව විනාශ කරලා අපට දඬුවම් පමුණුවන්නේ නැහැ. උන්වහන්සේගේ කරුණාව යහපත්කම නිසා අපට අවස්ථාව දෙනවා ජීවිතය වෙනස් කරගන්න. ඒ නිසා අර තෙවිඟු වගාකල භූමියේ කෙතෙහි කිරිඳිත් තියෙනවා. දෙවියන් වහන්සේ ගලවන්න යන්නේ නැහැ. මොකද අයහපත් ඉවත් කරන්න ගියාම සමහරවිට යහපතක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා දෙකම තියෙනවා. අන්තිම මොහොත දක්වා අවස්ථාව ලබා දීලා අයහපතට යහපත බවට හැරෙන්න අපේ හදවත් වෙනස් කරගන්න. එතකොට විනිශ්චය අන්තිම දවසේ පැමිණෙනවා. ඒන් ගැලවිලා යන්නට බෑ. හොඳ නරක වෙන් කරන දවසක් පෞකාරයාට දඬුවමත් දුෂ්ටයාට දඬුවමත් උඩඟුකමට දඬුවමත් යහපතට බැහැපත්කමට උන්වහන්සේගේ ආශිර්වාදයක් ලැබෙන දවසක් එනවා. මේක තමයි අද සුවිශේෂී හරය මූලික තේරුම. People may close the door to God, but God never closes the door. It is never late to turn to Him. මනුෂ්‍ය අතර වහන්න පුළුවන් දෙවියන් වහන්සේ නමුත් දෙවියන් වහන්සේ අවසාන මොහොත වෙනකන් උන්වහන්සේගේ දොර ඇරලා තියෙනවා අපට පැමිණෙන්නට. එතකොට උන්වහන්සේ වෙතට හැරෙන්නට කවදාකවත් ප්‍රමාද නැහැ, පරක්කු නැහැ. හරියට දකුණේ සොරා වගේ ස්වාමීන් වහන්සේගේ දකුණු පස හිටියේ. ඔහු පාපිෂ්ඨ ජීවිතයක් සොරකමෙන් ගත කරපු ජීවිතයක් ඇතිව ඉඳලා අන්තිම මොහොතේ පවා අවස්ථාව ලබා ගන්නවා ස්වර්ගය දිනා ගන්න. දෙවන් මහසගේ ඉවසීමේ මහත, දෙවන් මහසගේ කරුණාවේ මහත, දෙවන් මහසගේ යහපත්කමේ ගැඹුර අපට දැනගන්නට පිළිවන් මේ සුවිශේෂය මේ උපමාව ඔස්සේ මෙතන ප්‍රධාන අදහස් දෙකක් අපේ භාවනාවට ගන්නට පිළිවන්. එකක් තමයි කිරිඳි නිසා තෙරුගි වලට බලපෑමක් ඇති වෙන්නේ නැහැ, ඇති විය යුතු නැහැ. කිරිඳි තිබුණාය කියලා තෙරුගු කිරිඳි බවට පත් වෙන්නට ඕනේ නැහැ. පත් වෙන්නේ නැහැ. ඒකයි බය නැතුව ස්වාමියා කියන්නේ කමක් නැහැ තෙරුගු එක්කලා කිරිඳි තිබුණාද. අයහපතයි යහපතයි දෙකම තිබුණාද. යහපත් මනුස්සයා යහපත් නම් අයහපත නිසා ඔහු අයහපත් බවට පත් විය යුතු නැහැ. පත් වෙන මිනිසුත් ඇති. හැබැයි ඒක නීතියක් හැටියට හැමෝමපත් වෙනවා කියලා කියන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. අයහපත මැද යහපත්කම ජීවත් කරවන දේව විශ්වාසයේ මිනිස්සු ඉන්නවා. ඒක තමයි රෝම ලිපියේ 12 වන පරිච්ඡේදයේ 21 වගන්තිය කියන්නේ නපුරෙන් පරාජය නොවි යහපතින් නපුර පරාජය කරන්න කියලා. නපුරෙන් පරාජය විය යුතු නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. අපට පුළුවන් යහපත්කම ජීවත් වෙන්න අන්ධකාර ලෝකයක් මැද. හරියට අන්ධකාරයේ කොච්චර තිබුණත් ප්‍රදීපාගාරයකට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වගේ. ප්‍රතිභාගාරය තමන්ගේ කාරණය දිගටම ඉටු කරන්න යනවා. ඒ කියන්නේ ආලෝකය දෙනවා. අන්ධකාර තිබුණාය කියලා බය පැනලා යන්නේ නැහැ. අන්ධකාරය තියෙන නිසා තමයි ප්‍රදීපාගාරයක ආලෝකය වඩා වැඩියෙන් බබලන්නේ. නෙළුම් මලට පුළුවන් නම් මඩ ගොහරේ ඉඳගෙන හරි එළියට ඇවිල්ලා මඩ තවර ගන්නෙ නැතුව මඩේ ඉඳන් පිපෙන්න, මඩ ඇඟේ ගා ගන්න නැතුව මඩේ ඉඳන් පිපෙන්න මුළු විලම සුවඳවත් කරන්න පුළුවන් නම් අපට බැරි ඇයි? අයහපත් ලෝකයක් තුළ ජීවත් වෙලා පාපිෂ්ඨ සමාජයක් තුළ ජීවත් වෙලා වුණත් ඒ තුලින් එළියට ඇවිල්ලා පිපෙන්න පාපය ඇඟේ දවට ගන්නෙ නැතුව අයහපතින් පරාජය වෙන්නේ නැතුව අඳුරට සාප නොකර එක පහන් වැටියක් දැල්වමු. සමහරු අන්ධකාරේ ඉඳන් අන්ධකාරයට සාප කර කර ඉන්නවා. අයියෝ මේ බලන්නකෝ මට වෙන දේ. මේ බලන්නකෝ අන්ධකාරය තියෙනවානේ. මේ බලන්නකෝ පාපේ තියෙනවානේ. මේ බලන්නකෝ මට අසාධාරණයක් වුණානේ. හැබැයි ඒගොල්ලෝ කිසි දෙයක් කරන්නේ නැහැ. යහපතක් මතු කර දක්වන්න. පහනක් දැල්වන්නේ නැහැ. අනෝනාදිදී ඉන්නවා, සාප කර කර ඉන්නවා. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපිට පුළුවන් යහපතක් තියෙනවා නම් ඒක අපි ඉටු කරන්නට ඕනේ. යහපත ඉටු කරන්නට අප වටා තියෙන අයහපත බාධාමක් වෙන්නේ නැහැ. දේව වරපසාවේ ජීවත් වෙන්න අප අවට තියෙන පාපය බාධාක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ උපමාවෙන් අපට ඉදිරිපත් කරන එක ගැඹුරු පාඩමක්. අනිත් ගැඹුරු පාඩම තමයි තිරිඟු සහ කිරිඳි වෙන්කර හඳුනා ගැනීම යම් කාලයකට අපහසු වුණත්, බාග වෙලාවට පළදාව මේ ගහ පැලවේගෙන එනකොට දෙකේ වෙනස හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණත් මේ දෙක වෙන් වෙන්ම හඳුනා ගත හැකි දවසකුත් එනවා. යහපතයි අයහපතයි සමහර වෙලාවට අඳුනන්න බැහැයි කියලා අපි හිතුවට එහෙම වෙන්නේ නැහැ. මේ දෙක පැහැදිලිව වෙන් කරන්න පුළුවන් අවස්ථාවක් එනවා. කරල් පැසුනහම ඵල වලින් ගත හඳුනාගත හැකි. බුදුදහමට අනුව අපි මිනිස්සෙක්ද තිරිසනෙක්ද කියලා හඳුනාගන්නේ අපේ ක්‍රියාව මතයි. එතකොට තිරිඟු වල සහ කිරිඳි වල ඵලදාව ආපුවම අපට හඳුනා ගන්න පුළුවන් තිරිඟු ගහ මොකද්ද, කිරිඳි ගහ මොකද්ද කියලා. අපේ ක්‍රියාවලින් අපි තිරිසනෙක් වෙනවාද, අපි මිනිස්සෙක් වෙනවාද කියලා තීරණය කරනවා. හුඟක් වෙලාවට ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපේ ක්‍රියාවන් නිසා, අපගේ හැසිරීම නිසා තමයි, අපේ වැරදි හැසිරීම නිසා අපි අමනුෂ්‍යයෝ බවට පත් වෙනවා. මනසේ ජීවිතය දිහා බලලා, චරිතය දිහා බලලා, එයා කතා කරන වචන දිහා බලලා, එයාගේ ක්‍රියා කලාපය දිහා බලලා තීරණය කරන්න පුළුවන් මේ මනුස්සයා තුල තියෙන්නේ කිරිඳිද, මේ මනුස්සයා තුල තියෙන්නේ තිරිඟුද කියලා. මේ මනුස්සයා තුල තියෙන්නේ අයහපත්කමද, අමනුෂ්‍ය ගතියද, එහෙම නැත්නම් යහපත්කමද, මිනිස් ගතියද කියලා. අපට ආරාධනා කරන්න දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රයෝජනයට අරගෙන, දෙවියන් වහන්සේ අපට දෙන යහපත්කම උපයෝගී කරගෙන වඩා යහපත් වෙන්නටයි. දෙවියන් වහන්සේ කරුණාවන්තයි. හැබැයි කාසිය අනිත් පැත්තක් තියෙනවා. උන්වහන්සේ සර්ව සාධාරණයි. කරුණාවන්ත නිසා පෞකාරයාට අනුකම්පාව ලැබෙනවා වගේ සාධාරණ නිසා වරදක් කරලා පැනලා යන්නට බෑ. වග කිව යුතු දිනයක් තියෙනවා. වග උත්තර බැඳිය යුතු, ගණන් දිය යුතු දවසක් එනවා. ඒ දවසට අපට සත්‍යයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දවසට දෙවියන් වහන්සේගේ විනිශ්චය ආසනයේ දරුතින් දුක් ලබන්නට යනවා. එනිසා අපි මතක තියා ගන්නට ඕනේ, අපි කරන සෑම අයහපතක් රහසිගතව කරන මම විතරක් දන්න මගේ අයහපත පවා දෙවියන් වහන්සේගේ පොතේ ලියවිලා තියෙනවා. ඒ සෑම පාපයකටම, අයහපතකටම අපි ගණන් දෙන්නට ඕනේ. ඊට එරෙහිව ස්වාමීන් වහන්සේ පවත්වන නඩු විභාගයේදී අපි වග උත්තර බඳින්නට ඕනේ. ඒකින් ගැලවෙලා යන්න කිසි කෙනෙකුට බෑ. එනිසා ප්‍රියාදර සහෝදර සහෝදරයනි, අපි යාඥා කළ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ඉල්ලන දෙවියනි, මාවට මා තුල කොතරම් අයහපතක්, කොතරම් අන්ධකාරයක්, කොතරම් පාපයක් තිබුණත් ඔබ වහන්සේගේ යහපත්කම මන් තුළින් බබලනවා. ඒ යහපත්කම වඩා දීප්තිමත්ව බබලන්ඩ අයහපත මන් තුළ තියෙන බාධාවක් නෙමෙයි, මගේ පාපය බාධාවක් නෙමෙයි. මට පුළුවන් ඔබ වහන්සේගේ වරප්‍රසාදේ නැගිටින්න, පිබිදෙන්න, ආලෝකය විහිදන්න, සුවඳ පතුරන්න, දුබලෝ මට ඒ සඳහා ශක්තිය දෙන්නට කියලා අපි දැන් මාසෙට යාඥා කරමු. පිතාගේ, පුත්‍රයාගේ, පිරිසිදු තාන්තුගේ නාමයෙන් ආමෙන්.
සමන්තුනි මිත් නැන දන පස් නැත හරයක් මට හරුතක් උපවදනි මට දිරියත් සුමයක් නැත දෙවි සමිදේ සුවිශේෂ වූ ඔබ අවබවදනින් මනෝදිමී පැන විසඳෙන්නේ අපරාජිත උපදිවීන් දන්න නිවහල් කරවූයේ. වදනයි මාදිවියයි එකසේ දිවි පැහේනම් අනේක සුව පතනෙන්දෝ දිවියම මත ජයයි සැපයි සවන් දුනිමි නැන දන බස් නැත හරයක් මට අරුතක් උපවාදනි මට දිරියත් සුවයත් ඇත දෙවි සමිදේ.